ಗೌರವ ಅಮೀರಲ್ಲಿ.
நன்றி. இன்று எங்களுடைய கௌரவ நிதி அமைச்சர் மங்கள சமரவீர அவர்களுடைய சமர்ப்பிக்கப்பட்ட வரவு செலவு திட்டத்திலே பேசுவதையிட்டு நான் மகிழ்ச்சி அடைகிறேன். இந்த வரவு செலவு திட்டத்திலே விசேடமாக ஒரு நல்லிணக்கம் கலந்த வரவு செலவு திட்டமாக என்னால் பார்க்கக்கூடியதாக இருக்கிறது. விசேடமாக வடகிழக்கு பிரதேசங்களிலே அந்த பிரதேச மக்களினுடைய நீண்டகால பிரச்சனைகள் புரையோடி போயிருக்கிற பிரச்சனைகளுக்கு ஒரு தீர்வு காணப்பட வேண்டும் என்கிற முனைப்பிலே இந்த வரைவு செலவு திட்டத்திலே அதிக பங்களிப்பு கொடுக்கப்பட்டதையும் காணக்கூடியதாக இருக்கிறது. விசேடமாக வடகிழக்கு மீள்குடியேற்றம் அதனோடு அந்த பிரதேசத்தில் இருக்கிற முஸ்லீம் மீள் குடியேற்றம் சம்பந்தமாகவும் இந்த வரவு செலவு திட்டம் பேசியிருக்கிறது. அதற்காக நிதி ஒதுக்கீடும் செய்திருக்கிறது. அந்த வகையிலே எதிர்காலத்திலே இந்த மீள்குடியேற்ற பணிகள் எந்த அமைச்சினால் நடந்தாலும் பரவாயில்லை, மீள்குடியேற்றப்பட வேண்டும். அந்த மீள்குடியேற்ற பணிகள் திறம்பட நடக்கும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். அதுபோன்று இந்த வரவு செலவு திட்ட யோசனைகளிலே மகாபொல பல்கலைக்கழக மாணவர்களுக்கு வழங்கப்படுகிற மகாபொல நிதியம் 3000 அதிகரிக்கப்பட்டிருக்கிறது. அதுபோன்று கல்வியல் கல்லூரியிலே கல்வி பயில்கின்ற பயிற்சி ஆசிரியர்களுக்கும் 5000 ரூபாய் வீதம் அதிகமாக வழங்கியிருக்கிற விடயம் இந்த இடயத்திலே நாங்கள் சுட்டிக்காட்டப்பட வேண்டும். ஏனென்று சொன்னால் மகாபொல இன்னும் 3000 இல்லாமல் 5000 பல்கலைக்கழக மாணவர்களுக்கு அது கொடுக்கப்பட வேண்டும் என்பது எங்களுடைய எதிர்பார்ப்பாக இருக்கிறது. ஏனென்றால் பல்கலைக்கழகத்தில் இருக்கிற மாணவர்களுடைய வாழ்வாதாரம் வறுமைகளை கருத்தில் ஒட்டியதாக இந்த விடயத்தை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. விசேடமாக புனர்வாழ்வு பெற்ற புலிகள் இயக்கத்திலே இருந்து புனர்வாழ்வு பெற்றவர்களுக்கு ஒரு தொழில் வழங்குகின்ற சம்பள உதவித்தொகை வழங்குகிற திட்டத்தை இந்த ஆட்சியிலே இந்த வரவு செலவு திட்டத்திலே இந்த அரசாங்கம் புகுத்தி இருப்பது என்பது பாதிக்கப்பட்டு போய் அல்லது வாழ்க்கையில் யாரும் எங்களுக்கு வழிகாட்ட மாட்டார்கள், எந்த அரசியல் தலைவர்களும் எதுவும் செய்ய மாட்டார்கள் என்று புனர்வாழ்வு பெற்ற புலி உறுப்பினர்கள் எனது மாவட்டத்திலும் அதிகம் பேர் இருக்கிறார்கள். அவர்களை கடந்த காலத்திலே எந்த அரசியல் தலைவர்களும் அவர்களை கண்டுகொள்ளவில்லை. அவர்களுடைய பிரச்சனைகளை பற்றி பேசவோ அவர்கள் எதிர்பார்ப்புக்கவோ இல்லை. இந்த வகையிலே இந்த வரவு செலவு திட்டம் புனர்வாழ்வு பெற்ற புலி இயக்க உறுப்பினர்களுக்கு ஒரு நல்ல வாய்ப்பினையும் வரப்பிரசாதத்தையும் கொண்டு வந்திருக்கிறது என்று எங்களால் கூற எதிர்பார்க்க முடிகிறது. அதுபோன்று கல்முனை சம்மாந்துறை போன்ற பிரதேசங்களை அபிவிருத்தி செய்கிற என்கிற விடயமும் இந்த இடத்திலே நாங்கள் சந்தோஷப்பட்டு கொள்ளக்கூடிய இந்த அபிவிருத்தியிலே சமமாக பங்களிப்பு செய்து எல்லோரையும் திருப்திப்படுத்துகிற ஒரு வரவு செலவு திட்டத்தின் பார்வை இந்த காலத்திலே காணக்கூடியதாக இருக்கிறது. விசேடமாக நீல பொருளாதார திட்டம் என்கிற விடயம் கடல் சார்ந்த பொருளாதார அபிவிருத்தி விடயங்களை விருத்தி செய்வதும் மீனவ சமூகத்தினுடைய வாழ்வாதாரத்தை மேல்நிலைப்படுத்துவதும் அவர்கள் கிட்டத்தட்ட 55 மேற்பட்ட படகுகளை கொள்வனவு செய்வதாக இருந்தால் 50% மானியம் வழங்குகின்ற என்கிற வேலை திட்டம் மீனவ சமூகத்தினுடைய விசேடமாக அவர்களுடைய வாழ்வாதாரத்தை முன்னேற்றுவதற்கு அவர்களுடைய வீடமைப்பு திட்டம் இன்னொரென்ன விடயங்களை கவனிப்பதற்குமாக நீல பொருளாதார திட்டம் என்கிற விடயத்திலே அந்த விஷயம் இந்த நாட்டிலே வாழ்கிற எல்லா மீனவர்களையும் திருப்திப்படுத்துகிற இந்த வரவு செலவு திட்டத்தின் பங்களிப்புகளை செய்து காணக்கூடியதாக இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் பார்க்கிறோம். 2018 எதிர்வருகின்ற வருடத்திலே இந்த நாட்டிலே இருக்கிற வடக்கு கிழக்கு எல்லா இடங்களையும் ஒன்றடைத்து 10 புனரமைப்பு செய்து அதை சுத்திகரித்து அதை உல்லாச பயணத்திற்கு உகந்ததாகவும் மீன்பிடிக்கு உகந்ததாகவும் அதை தூய்மைப்படுத்தி மீனவ சமூகத்துக்கு வழங்குவதாக எடுத்துப்பட்டிருக்கிற ஒரு முதல் முனைப்பு இந்த நாட்டிலே இந்த வரவு செலவு திட்டத்திலே காணக்கூடியதாக இருக்கிறது. அதிலே மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள களப்பும் நந்திக்கடலும் இதிலே சேர்க்கப்பட்டிருக்கிறது. நந்திக்களப்பும் சேர்க்கப்பட்டிருக்கிறது. விசேடமாக மட்டக்களப்பு களப்பை பொறுத்து எடுத்துக்கொண்டு சொன்னால், மட்டக்களப்பு மாவட்டத்தின் அழகை மெருகூட்டுகிற, கடந்த காலத்திலே யாரும் கவனிப்பாரற்று மிகுந்த மோசமான நிலையிலே இருந்த அந்த களப்பினை, அது கடந்த காலங்களிலே சில அமைப்புகள் ரீதியாக அதை சில முயற்சிகள் மேற்கொண்டாலும், இந்த வரவு செலவு திட்டத்தின் ஊடாக மட்டக்களப்பு மாவட்டத்தின் முகவெத்திலையாக இருக்கிற அந்த மாவட்ட நகரத்துக்குள் தலைநகரத்துக்குள் நுழைகின்ற பொழுது இருக்கிற அந்த மட்டக்களப்பு களப்பை, அதையும் இந்த 18 அடுத்த வருடத்திலே துப்புரவு செய்து அதை அழகுபடுத்தி செய்யப்படுகிற வேலை திட்டம் என்கிற விடயம் மிக முக்கியமான ஒரு விடயமாக நாங்கள் பார்க்கிறோம். என்டர்பிரைஸ் ஸ்ரீலங்கா என்கிற கௌரவ நிதி அமைச்சர் அவர்களினால் முன்னிலைப்படுத்தி வைக்கப்பட்டிருக்கிற சிறு வியாபாரம் செய்கின்ற பெண்கள் இளைஞர்களை அந்த ஒண்டப்ரீன என்கிற வலையறைக்குள் அவர்களை கொண்டு வந்து அவர்களை தொழில் முயற்சியாளர்களாக்கி அதன் பங்குதாரர்களாக்கி இந்த தேசியத்திலே அவர்களையும் நல்ல ஊழியத்தோடும் நல்ல உழைப்போடும் அவர்களை நாங்கள் இந்த நாடு வைத்து கொள்ள வேண்டும் என்கிற காரணத்திற்காக இந்த அரசாங்கம் இந்த முயற்சியை எடுத்திருக்கிறது என்று நாங்கள் அதை கௌரவ நிதி அமைச்சர் அவர்களை இந்த இடத்திலே பாராட்டாமல் இருக்க முடியாது. எனவே இந்த விடயத்தை பொறுத்தவரையிலே முக்கியமாக இந்த வரவு செலவு திட்டத்திலே அதிகமான விடயங்கள் ஒரு நல்லிணக்கத்தை ஏற்படுத்துகிற வடகிழக்கு பிரதேசங்களிலே, அதிலும் விசேடமாக வடக்கு பிரதேசத்திலே அதிகம் நல்லிணக்கத்தை காட்டுகிற ஒரு வேலை திட்டமாக இந்த விடயத்தை நாங்கள் பார்க்கிறோம். அதுபோன்று 25,000 மலையக மக்களினுடைய முன்னேற்றத்தை கருதி 25,000 மலையகத்துக்கு அவர்கள் லயன் குடியிருப்புகளுக்கு பதிலாக வீடுகளை அமைத்து கொடுக்கின்ற திட்டமும், 500 ஊழியர்களுக்கு மேல் வேலை செய்கின்ற நிறுவனங்களிலே சிறுவர் பராமரிப்பு நிலையம் என்கிற விடயமும் இதிலே உள்ளடக்கப்பட்டிருக்கிறது. விசேடமாக மதுபானத்துக்குரிய வரிகள் அதிகரிக்கப்பட்டாலும் கூட பியருக்குரிய வரி குறைக்கப்பட்டு அந்த விடயத்திலே நான் இந்த மாவட்டத்திலே எங்களுடைய மாவட்டத்திலே மதுபான சாலைகளினுடைய ஆக்கிரமிப்பு அந்த மாவட்டத்தை மட்டக்களப்பு மாவட்டத்தை அதிகமாக பாதித்திருக்கிறது. ஒரு மாகாணத்திலே இருக்க வேண்டிய மதுபான சாலைகள் ஒரு மாவட்டத்திலே இருக்கிறது. அதுவும் எதிர்வருகின்ற காலங்களிலே இவ்வாறு மென்பானம் என்று பியரை குடிக்கின்ற அளவுக்கு எல்லாரையும் அதை பழக்கி விடுக்கின்ற அளவுக்கு வருமாக இருந்தால் மட்டக்களப்பு மாவட்டத்திலே எல்லோரும் பாதிக்கப்படுகின்றவர்களாக ஆகிவிடுவார்கள் என்று நாங்கள் நினைக்கிறோம். எனவே அந்த வகையிலே நாங்கள் எங்கள் இந்த விடயத்திலே நாங்கள் மிகவும் சந்தோஷப்படுகிறோம். எதிர்வருகிற காலங்களிலே இந்த மட்டக்களப்பு மாவட்டத்தினுடைய மதுபான சாலை விடயத்திலே நாங்கள் செய்கிறோம். அது மாத்திரமல்லாமல் எங்களுடைய உள்ளூராட்சி விடயங்கள் தொடர்பிலே அந்த அந்த விடயங்களிலே எங்களுடைய எதிர்காலத்திலே எங்களுடைய மாவட்டத்திலே இவ்வாறான மாற்றங்கள் வருகிற பொழுது அந்த விடயங்களிலே நாங்கள் சிறந்த விடயங்களை செய்வதற்கும் இருக்கிறோம். எங்களுடைய வேண்டுதல்கள் விசேடமாக இந்த அரசாங்கம் சிறுபான்மை சமூகத்தினுடைய நம்பிக்கையோடு இருக்கிற இந்த காலப்பகுதி சிறப்பாக இருக்க வேண்டும் என்பது எங்களுடைய பிரார்த்தனை. நன்றி.
கரு விமல் வீரவன்
சார். கரு முலாசனா ரூட மந்திரி துமணி மற்ற திபின காலே கொப்பமனதுக்கு இல்லை ஊத்துமாக்கி
தான்
பலமேன்மை ஸ்தூதி பந்த வேணும். மே அயவே விவாதியிட்டு ஏகாபத் விபாட்சி அப்பகே அதஹஸ் இதிரிபாத் கிரிம சந்தா தமிழ்நாசி அவஸ்தாவு லபாதீம பிலிபது மே அயவே மங்கள சமரவீர முதல் அமாத்திய விரையா இதிரிபாத் கரான்னி නීල හරිත අයවැයක් හැටියට නම් කරලා. නීල කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංකේතවත් කරන්න වෙන්නේ නැති. හරිත කියන්නේ කොළපාට UMP සංකේතවත් කරන්න වෙන්නේ නැති. මොන නීල හරිත වුණත් මේ මේක මේක කියෝලා බැලුවම මේකෙන් පස්සේ මේ රටේ ආර්ථිකයට වෙන දේ දිහා බැලුවම මේ නමේ තියෙන කතාවක් මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ. දෙමළ කියමනක් තියෙනවා නම ගංගා භවානි බොන්න වතුර පොදක්වත් නැහැ කියලා. ඔබතුමාට hina ගියා නම ගංගා භවානි බොන්න වතුර පොදක්වත් නැහැ. ඒ වගේ තමයි. මේකේ නීලහරිත කතාවක් තිබෙනම හැබැයි නීලහරිත කතන්දරයට ගැළපෙන වැඩපිළිවෙලක් මේ අයවැයෙන් ඉදිරිපත් කළා නැහැ. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අයවැය මගින් 2014ට වඩා රුපියල් බිලියන 984ක් කෝටි 98400ක් අලුතෙන් අතිරේකව බදු ගෙවන්න වෙනවා 2018දී මේ රටේ ජනතාවට. 2014ට වඩා රුපියල් බිලියන 984ක් කෝටි 98400ක් අලුතෙන් බදු ගෙවන්න වෙනවා මේ රටේ ජනතාවට. මේ අතිරේක බර මේ රටේ මහජනයාට කොහොමද උහුලන්නේ? තමුණාන්සල මේ අයවැයෙන් රජයේ සේවා ගාස්තු අය කිරීම 15%කින් හැම එකම ඉහළ දාලා තියෙනවා. ඒ කියන්නේ අඩු ගානේ පොලිසියෙන් පැමිණිල්ල පිටපතක් ගන්නත් වෙනදට වඩා වැඩි ගාණක් ගෙවන්න වෙනවා 15%කින්. එහෙම නැත්නම් ග්‍රාම සේවක සහතිකයක් ගන්නත් වෙන මොන හරි සහතිකයක් ගන්නත් වෙනදට වඩා 15%ක් වැඩියෙන් ගෙවන්න වෙනවා. අද ජීවන බරින් මිරිකල ඉන්න සමාජයක් මේ අතිරේක බදු බර නෙවෙයි තිබෙන බදු බරවත් දරා ගන්න බැරි සමාජයක් ඔරොත්තු දෙන්නේ නැති සමාජයක්. නමුත් අද මේ අයවැය වෙන මොකක්වත් කරලා නැහැ. බියර් මිල අඩු කරලා මුළු අයවැය විවාදයේ සාකච්ඡාවම බියර් වලට පෙරලනවා. අතිරේක අතිවිශාල බදු බරකට 2018 අවුරුද්දේ මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන්න වෙනවා. ඔබතුමාට මම ඉදිරිපත් කරන්නම් 2015 වෙනකොට, ඒ කියන්නේ 2015 ආරම්භ වෙනකොට මේ රට සහලින් ස්වයං පෝෂණය වෙලා තිබුණා. ඒ වගේම මේ රටේ ආර්ථික වර්ධන වේගය ධනදාතීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 7%ක මට්ටමට ඇවිල්ලා තිබුණා. 2014දී ඒක තිබුණේ 102.3%. ඒ කියන්නේ ආපසු ගෙවිය යුතු ණය ධනදාතීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 102.3% 2014දී. 2014දී 2014 12 මාසේ 31 වෙනකොට ධනජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ඒ ණය බර ගෙවිය යුතු ණය බර 70%කට අඩු වුණා. 2014 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලනයක් තිබුණේ ඒ වෙනුවට 102.3%. හැබැයි එතුමිය කිව්වේ නෑ ණය බර කියලා කෑ ගහලා මේ රටේ ජනතාවගෙන් ණය ගෙවන්නත් අතිරේක බදුව අය කරගන්න ඒ ක්‍රියාමාර්ග ගත්තේ නෑ. තමුණාන්සලා තරුණ පරපුරට පුංචි කාර් දෙකක් නම් විදුලියෙන් දුවන කාර් වලට බදු රුපියල් ලක්ෂ 10කින් අඩු කරනවා කියලා බොහොම ලස්සන පත්තරවලට ශීර්ෂ පාට දාගන්න එකක් කිව්වා. හැබැයි ඒ බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් වාහන වලට විතරයි ඒ ලක්ෂ 10 අඩු වෙන්නේ. ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්නේ නැහැ. නොගෙන්නන වාහනයක් ලක්ෂ 10කින් අඩු කරනවා කියනවා. ඒක යනවා පත්තරවල. ඉතින් අනේ එක්සත් ජාතික පාක්ෂිකයාට නම් චූන්. මේක වෙනවද නැද්ද කියලා එයාට අදාළ නැහැ. වුණත් නැතත් කමන්නේ අරක තියෙනවා. ඊළඟට බලන්න තව මේ වගේ ප්‍රෝඩාවක් කරා. මම මේ කියන්නේ බොහොම ප්‍රසස්ත විදියට ප්‍රෝඩාවන් කරලා තියෙන විදිය. බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් ගෙන්නන්න නැති රටට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එකට ලක්ෂ 10ක් අඩු කරනවා. ඉතින් මේක ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට බලන්න සුරුහා මධ්‍යම පරිමාණ සමාගම් වලට උපකාර කරන්න යෝජනා කරලා තියෙනවා. යෝජනාව හොඳයි. හැබැයි කොන්දේසියක් තියෙනවා. ඒ සුරුහා මධ්‍ය පරිමාණ සමාගම කොටස් හිමියන් අවම වශයෙන් 10 දෙනෙක්වත් ඉන්න ඕනේ. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා කියන්නේ කොටස් හිමියෝ 10 දෙනෙක් ඉන්නේව නෙවෙයි. බහුල වශයෙන් තින්න එක්ක තනියයි තිය. නැත්තම් 3-4 දෙනයි. ඉතින් එහෙම හැදෙන සමාගම් තමයි සුළුහා මධ්‍ය පරිමාණ සමාගම් කියන්නේ. ඉතින් ඒවට නැගිටින්න උදව් කරනවා නම් ඒ යථාර්ථය පිළිගනු ඒ ප්‍රතිපත්තිය ගේන්න ඕනේ. මේකට කොටස් හිමියෝ 10 දෙනෙක්වත් අවම වශයෙන් ඉන්න ඕනේ කියලා කිව්වම එහෙම සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට ඒ ප්‍රගතිශීලීයි පෙනෙන යෝජනාවත් ප්‍රායෝගිකව අවලංගු වෙච්ච යෝජනාවක් බවට පත් වෙනවා. අනිත් අතින් බලන්න ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි නව ව්‍යාපාරිකයන්ට අත දෙන ව්‍යාපාරික ආරම්භ කරන ණය ක්‍රමයකට ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා. රුපියල් මිලියන 25ක් පමණ අලුතෙන් ව්‍යාපාර කරන්න උනන්දු වෙන අයට රජයෙන් එහෙම මුල්‍ය අනුග්‍රහයක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. හැබැයි මේකේ මොකද රුපියල් මිලියන 25යි වෙන් කළ තියෙන්නේ. අඩු ගානේ ඒ ණය දෙන්න පුළුවන් වැඩිම වුණොත් 15 දෙනෙකුට. ඉතින් වැඩිම වුණොත් 15 දෙනෙකුට ණය දෙන එකකට අයවැයක ප්‍රතිපත්තියක් වෙන්න ඕනද? 15 දෙනෙකුට විතර ණය දෙන්න පුළුවන් යෝජනාවක් මේක ඇතුළට දාගැනීමේ තේරුම මොකද්ද? ළමුනාසලට සමාජයට විකුණන්න කිසි දෙයක් නැහැ. සමාජයට මාකට් කරන්න කිසි දෙයක් නැහැ. නැති හින්දා බොරු යෝජනා දාගෙන යන ප්‍රායෝගික ක්‍රියාවට නම් වන්න සිද්ධ වෙන්නේ නැති යෝජනා. ඒ විතරක් නෙවෙයි. තව මම උදාහරණයක් කියන්නම්. සංචාරකීන්ට තම නිවසේ නවාතැන් දීමට පොළඹවන හෝම් ස්ටේ කියන සංකල්පයට දිරි දෙනවා කියන යෝජනාව මේකේ තියෙනවා. ඒක හොඳයි. ඒ තමන්ගේ නිවසේ සංචාරකයෙකුට ඉන්න පුළුවන් විදිහේ පරිසරයක් හදන්න ඒ හෝම් ස්ටේ ක්‍රමයට ඉන්න කැමති සංචාරකයන්ට ඒ අවස්ථාව හදන්න. එතකොට ගෙදර යම්කිසි ජීවනෝපාය මාර්ගයකට හදනවා. හැබැයි මේක මේ යෝජනාව හොඳ වුණාට මේගොල්ලෝ වෙන් කරලා තින්නේ කීයද? රුපියල් මිලියන 10යි. 1 මිලියනේ ගානේ කෙනෙකුට දුන්නා 10 දෙනාටයි දෙන්න වෙන්නේ. 1 මිලියනේ ගානේ එක්කෙනෙකුට දුන්නා 10 දෙනාටයි දෙන්න වෙන්නේ. ඉතින් මේක ප්‍රායෝගික වැඩක් ඇති යෝජනාවක්. මේක විකුණන්නේ මේක අයවැය මාකට් කරන්න කියලා හිතාගෙන දාපු බොරු යෝජනාව මේ. මේ එකක්වත් ප්‍රායෝගිකව ප්‍රතිඵලගෙන එන යෝජනාවක් නෙවෙයි. තමුනාසල දන්නවා පහුගිය ආණ්ඩුව මේ රටේ දේපළ මිලදී ගැනීමේදී විදේශිකයන් හතරවෙනි තට්ටුවෙන් පල්ලෙහා නිවාස මිලදී ගන්න බැරි විදිහට නීතිය හදලා තිබුණා. තමුනාසලේ නීතිය දැන් වෙනස් කරනවා. විදේශිකයෙකුට සින්නක් කර ඉඩම් ගන්න පුළුවන්. ඕන තට්ටුවක ඕන නිවසක් ගන්න පුළුවන්. මේ ප්‍රතිපත්තිය මීට කලින් මේ රටේ තිබුණා. අන්තිමට ගාලු කොටුව මේ රටේ සොදේශික ජනයාට අහිමි වෙන තැනට ආවා. ගාලු කොටුවේ තියෙන විශාල නිවාස ප්‍රමාණයක් විදේශිකයන් විසින් සින්නක් කරව මිලදී ගත්තා. ඒ ගාලු කොටුවට වෙමින් තිබිච්ච දේ තමයි මුළු රටරම මීට පස්සේ වෙන්නේ. මේ රටේ ආර්ථිකයේ බිඳ වැනකොට දැන් තමුනාසල් ලබන අවුරුද්දේ දැන් බිලියන ගානක අතිරේක බද්දු ගහනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයාගේ මිලදී ගැනීමේ ශක්තිය බිඳ වැටෙනවා. ක්‍රය ශක්තිය බිඳ වැටෙනවා. ඔහු මේ රටේ ආර්ථිකයේ දුබල සාධකයක් බවට පත් වෙනවා. එතකොට මේ ආර්ථික අවකාශය විවෘත වෙනවා විදේශිකයන්ට මේ රටේ දේපළ සීනක් කරව මිලදී ගන්න. මේක හදලා තියන්නේ අරමුණ වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි මං අහගෙනයි මහින්ද සමරසිංහ අමාත්‍යතුමා විශේෂ භාර අමාත්‍යතුමා කියනවා මේ අයවැය තිබෙන එක යෝජනාවකට එතුමාගේ විරුද්ධත්වය. නැවුක් සමාගම් සඳහා ඒජන්ත වරුන් ලෙස කටයුතු කරන්න විදේශිකයන්ට පනවලා තිබ්බ සීමාව ඉවත් කරන්න යෝජනා කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ ආර්ථිකය හදන්න බෑ සොදේශිකයාට තියෙන අවස්ථාව අහිමි කළා. සොදේශිකයා ඒකෙන් උපයන විදේශ විනිමය ගේන්නේ ලංකාව ඇතුළට. මේ රටෙන් විදේශ විනිමය උපයලා එළියට යන විදියට නෙවෙයි ආර්ථිකය මෙහෙවන්න ඕනේ. අද තමුන්නාන්සලගේ ආණ්ඩුව දීලා තියෙනවා BOI එකෙන් බොහොම සුළු මුදල් ආයෝජනයක් ගෙනල්ලා ඉන්දියානු සමාගමක් සම්භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක්. ඒගොල්ලෝ සම්භාණ්ඩ BOI හරහා බදු සහන අරගෙන ඇවිල්ලා හදනවා. ඒ සම්භාණ්ඩ කර්මාන්ත ශාලාවේ හදන පාවහන් අද මේ රටේ වෙළඳපොළට දානවා. දේශීය සම්භාණ්ඩ කර්මාන්ත සියලු දෙනාම අනාරක්ෂිත තත්ත්වයකට පත්වලා තියෙනවා. වෙළඳපොළ අතුල තරඟ කරන්න බෑ. මොකද එයාට ගේන අමුද්‍රව්‍යවල මිල අඩුයි. BOI බදු සහන. ඒ විතරක් නෙවෙයි ඒ සමාගමට ඉන්දියානු සේවකයෝ වැඩ කරන්නේ වැටුප දෙන්නේ බොහොම සුළු වැටුපක්. එතනනුත් ඒ අතිරේක වාසිය තියෙනවා. ඒ අතිරේක වාසියත් එක්ක ඔවුන්ගේ මිල අඩු මිලට සපත්තුව වෙළඳපොළට එනවා. එතකොට මේ රටේ දේශීය සම්භාණ්ඩ කර්මාන්ත කරුවන්ට වෙළඳපොළ ඇතුලේ පැවැත්මක් නැති වෙනවා. මේ රටේ මිනිහගෙන නොහිතන මේ රටේ ආර්ථික අවස්ථා දේශීය මිනිහාගේ දියුණුව වෙනුවෙන් යොමු කළ යුතුයි කියලා නොහිතන පාලනයකට රටක් හදන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් නැව් සමාගම් සඳහා ඒජන්තවරුන් හැටියට විදේශිකයන්ට තිබිච්ච බාධා ඉවත් කිරීම නුත් වෙන්නේ මේක. මේ රටේ අය ඒ ශේෂ්ත්‍රය උපයන ධනය වෙනත් පිරිසකට ගහගෙන යන්න අවකාශය හදලා දෙනවා. ඒ නිසා මේ රටේ ආර්ථිකය විජාතිකකරණය කිරීමක් මේ අයවැයෙන් ඉතා පැහැදිලිව සිද්ධ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා දන්නවා මම පොඩ්ඩක් පෙන්වලා දෙන්නම්. අතිරේක බදු බර පටවනවා. මිනිසුන්ට කියනවා ණය බර කියලා. හැබැයි පුනරාවර්තන වේදන් ආණ්ඩුවේ වේදන් කලින් අවුරුදු වලට වඩා විශාල වශයෙන් වැඩි වෙනවා. ආණ්ඩුවක් කියනවා නම් මේ ණය බර අමාරුයි දරා ගන්න අපි ඔක්කොම කැපවීම කරමු කියලා. එහෙමනම් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ වෙන් වෙච්ච මුදල කලින්ට වඩා අඩු වෙන්න ඕන. අගමැතිවරයාගේ වැය ශීර්ෂයේ පුනරාවර්තන වේදන් කලින්ට වඩා අඩු වෙන්න ඕන. ආණ්ඩුවේ සමස්ත වශයෙන් පුනරාවර්තන වියදම් කලින්ට වඩා අඩු වෙන්න ඕන. දැන් මේක එහෙම වෙලා නැහැ. දැන් බලන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2014 අවුරුද්දට සාපේක්ෂව රජයේ පුනරාවර්තන වියදම් මේ 2018 දී රුපියල් බිලියන 868කින් ඒ කියන්නේ 162කින් වැඩි වෙලා තියෙනවා. 2014 පුනරාවර්තන වීදම් පෙන්නලා කිව්වේ රාජපක්ෂ පවුල නඩත්තු කරන්න රාජපක්ෂ පවුල සලකන්න මේ මෙච්චර වීදමක් දරනවා මේ නිසා තමයි මේ පුනරාවර්තන වීදම් මෙච්චර වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කියාගෙන ආපු තමුන්නාන්සලගේ ආණ්ඩුව 2014ට පස්සේ මේ වෙලාවේ මේ වෙනකොට 2018 වෙනකොට 162කින් වැඩි වෙනවා. පඩි වැඩි කරන්න නෙවෙයිනේ. පඩි වැඩි කිරීම නෙවෙයි. එමනම් මේ අය වැය තියෙන්න ඕන පඩි වැඩි කිරීමේ යෝජනාවක්. එහෙම යෝජනාවක් නැහැ. වැඩ කරන ජනතාවට සත්‍යයක්වත් පඩි වැඩි කිරීමක් නැහැ. ගොවි ජනතාවට අබමල් රණක සහනයක් නැහැ. දේශීය කර්මාන්තවලට හොඳයි. එතකොට මේ රටේ දේශීය කර්මාන්තකරුවට දීපු සහනයක් නැහැ. මොන ශේෂ්ත්‍රයකටවත් සහන නැහැ. අතිරේක බදුබර පැටවීම පමණයි. දැන් මම අනිත් අතට කියන්නම්. අධික දැන් තමුන්වහන්සේලා කියන්නේ දැන් බලන්න අධික ණය බර කතාව. මම පෙන්වලා දෙන්නම් 1994 දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් හැටියට 1994 අග වෙනකොට දෙසැම්බර් මාසේ වෙනකොට ණය බර තිබුණේ 95.1කින්. 2004 වෙනකොට ඒක 112.3යි. 2014 දෙසැම්බර් 31 වෙනකොට 77.6යි. ඒ මහින්ද මහත්තයා යනකොට මම මුලින් කිව්වේ 94 චන්ද්‍රිකා මැතිණිය එනකොට 95.1යි. චන්ද්‍රිකා මැතිණිය යනකොට 112.3යි. ඒ ගාන තමයි මහින්ද මහත්තයා එනකොට. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් යනකොට 77.6යි. 2016 12යි 31 වෙනකොට 179.3යි. එතකොට 177.6ක ණය බරක් තමයි මේ පාලනයට ආවේ. චන්ද්‍රිකා දීලා ගියේ 102.3ක ණය බරක්. එහෙමනම් එදා තමයි ණය බර වෙනුවෙන් මරලා තෝරි දෙන්න තිබ්බේ. ණය බර බරක් නොවෙන්නේ දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් හැටියට අපිට ඒක අඩු මට්ටමකට ගේන්න පුළුවන් නම්, ගෙවීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන් නම්. අනිත් ඇත්තටම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අයවැය ප්‍රකාශනයට අනුව 2018 අවුරුද්දේදී අපේක්ෂිත අලුත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1895යි. රුපියල් බිලියන 1895යි. තමුන්වහන්සේ දන්නවා 2017 ජූනි වෙනකොට රාජ්‍ය ණය රුපියල් බිලියන 1160ක් ඉක්මවල තිබුණා. 2018 වෙනකොට රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 12ක් ඉක්මවනු ඇතැයි අපිට හිතන්න පුළුවන්. ඇයි අපි එහෙම කියන්නේ? මේ අතිරේකව එකතු කරන අලුතෙන් ගන්න යන ණය ප්‍රමාණය අවුරුදු රුපියල් බිලියන 1895. ඒ 1895 අර රුපියල් බිලියන 10160ට එකතු වුණාම සාමාන්‍යයෙන් ට්‍රිලියන 12ක පමණ අගයක් එකතු වෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? 2018 අවුරුද්ද අවසන් වෙනකොට මේ ආණ්ඩුව රටේ ණය බර ඔවුන් බාර ගන්න වෙලාවේ තිබුණට වඩා 164කින් ඉහළ දාලා තියෙනවා. 164කින් බාර ගන්න වෙලාවේ තිබුණට වඩා මේ අවුරුදු තුනක්වත් නැහැ තාම. 2018 අග වෙනකොට අපි කිව්වු 3මාරයි කියලා 4යි කියලා. ඒ කාලය ඇතුළත 164කින් මේ ආණ්ඩුව මේ රටේ ණය බර වැඩි කරලා තියෙනවා. එහෙමනම් ණය බර වැඩි පංගුව වැඩි කරලා තින්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? සමස්ත ණය බරෙන් 164ක පංගුවක් වැඩි කරන්න දායක වෙච්ච ආණ්ඩුවකට ණය බර කියලා මේ රටේ මහජනයා මත බරපටවන්න. තමුන්නාසල මම පෙන්වලා දෙන්නම්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එතුමාගේ අවුරුදු 9ක පාලන කාලයේදී යුද්ධ කරා, රටේ ආර්ථික සංවර්ධනය කරා, අධිවේගී මාර්ග හැදුවා, නෙළුම් කුළුණ හැදුවා, තාක්ෂණ විද්‍යාගාර පාසල් හැම එකම නිර්මාණය කළා. මේ රටේ දැවැන්ත දියුණුවක් උතුරහා නැගෙනහිරත් ඇතුළුව ඔබතුමාලගේ හෘද සාක්ෂිය දන්නවා. ඒ පාලන කාලයෙන් යුද්ධයෙන් පස්සේ ප්‍රදේශවල වෙච්ච සංවර්ධනය හරින අද වෙන සංවර්ධනයක් නැහැ. මොනවත් වෙන්නේ නැති බව තමුන්වහන්සේලා දන්නවා. ඒ නිසා එච්චර වැඩ ප්‍රමාණයක් යුද්ධකුත් එක්ක කරපුවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුළු අවුරුදු 9ටම අරගෙන තියෙන්නේ ට්‍රිලියන 5.2යි. මේ ආණ්ඩුව මේ අවුරුදු 3ක පමණ කාලයේදී අරගෙන තියෙන මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 4.7යි. අතන අවුරුදු 9ටම 5.2යි. මෙතන අවුරුදු 3කට 4.7යි. යුද්ධයක් කරලද? මේ රටේ භෞතික දියුණුවට මහ ලොකු දායකත්වයක් සපයලද? මේ රටේ දැනෙන සංවර්ධනයක් කරලද? මොනවත් කරලා නෙවෙයි, අර යුද්ධ කරලා භෞතික දියුණුවට විශාල ආයෝජන කරලා ඒ ඔක්කොම කරලා ට්‍රිලියන 5.2යි. මුකුත් නොකර ඇමතිවරුන්ට කලුත් කාර්යාල ගන්න, අර සබීත පෙරේරා නෝනාගේ කාර්යාලය නඩත්තු කරන්න, කෝටි ගණන් ලයිට් බිල් ගෙවන්න, යාන වාහන ගන්න, මැති ඇමතිලා මේ
මේ පිරිසව නඩත්තු කරන්න මේ මේවට තමයි ට්‍රිලියන 4.7ක් තමුන්වහන්සේ ලාරන් තියෙන්නේ විනාඩි 5යි කිව්වා මට තව විනාඩියක් දෙන්න එතකොට බලන්න ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා ඔබතුමාට මෙන්න මේ කාරණේ අවධානයට ලක් කරලා තමුන්වහන්සේලා කියනවා මේ ව්‍යාපාර එනවා ආයෝජන එනවා කියලා ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසුකම් දර්ශකය කියලා දර්ශකයක් තියෙනවා ඒ දර්ශකයට අනුව 2014 ලංකාවේ හිටියේ 87 වෙනි ස්ථානයේ 2014 ඉන්දියාවේ හිටියේ 137 වෙනි ස්ථානයේ 2015 ඉන්දියාවේ 142ට වැටුණා පස්සට ගියා 2016 ඉන්දියාවේ 130ට වැටුණා ආයි ඉස්සරහට ආවා 2017 ඉන්දියාවේ 130ට වැටුණා එතනම හිටියා 2018 දී ඉන්දියාව එනවයි කියලා අනුමාන කරනවා 100 කියන තැනට ඒ කියන්නේ උන් ආර්ථික ඒ දර්ශකේ ව්‍යාපාර කිරීමේ පහසුකම් දර්ශකයේ තුල ඉන්දියාව යම් කිසි ප්‍රගතියක් ලැබලා තියෙනවා පහුගිය අවුරුදු 4-5 ඇතුළත ලංකාව මොකද වෙලා තියෙන්නේ දැන් තමුන්වහන්සේලා ගහනුවක් ඇවිල්ලා ලිබරල් වාදී ප්‍රතිපත්ති ගෙනල්ලා ඕනම ආයෝජකෙකුට එන්න පුළුවන් කියලා මේ දොරවල් ඇරියට මේ ආණ්ඩුව යටතේ මොකද වෙලා තියෙන්නේ 2014 85 වෙනි ස්ථානයේ හිටපු ලංකාව 2015 වැටුණා 99ට 2016 වැටුණා 107ට දැන් 2018 නිගමනය කළා තියෙනවා 111ට වැටෙයි කියලා ව්‍යාපාර කිරීමේ පහසුකම් අතින් තමුන්වහන්සේලා මේ රට පස්සට ඇදලා දාලා ඉවරයි ආර්ථික වර්ධන වේගය අතින් මේ රට පස්සට ඇදලා දාලා ඉවරයි ඇමතිවරුන්ගේ කයිවාරු කතා අහා ඉන්නයි රටේ නායකයන්ගේ කයිවාරු කතා අහගෙන ඉන්නයි අගමැතිතුමාගේ ණයබර කියන අඳෝනාව අහගෙන ඉන්නයි වෙලයි විතරයි මේ රටට අද සිද්ධ වෙලා තින්නේ ඒ නිසා මේ වැටිලා තිබෙන ආර්ථිකයට තවදුරටත් මේ කඩාය වැටීමට තල්ලුව දෙන අයවැයක් හැටියට අපි මේ හඳුන්වන්නේ මංගල සමරවීර මහත්මයා මේගෙනල්ල තියෙන්නේ රටේ සොදේශික ආර්ථිකයේ බිඳ වට්ටලා විදේශිකයට දොරටු වරින අයවැයක් මේ අයවැය පරාජය කළ යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ
බලාසන උඩ කරු කාර්යක සභාවේ සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා 2018 අයවැය ලේඛනය ඉදිරිපත් කළා පස්වෙනි දවසේ වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවේ ඒ ආණ්ඩුව ගෙදර යවන්න ඉක්මනට හවුල් වෙච්ච ඒ වගේම තමන්ගේ අමාත්‍යංශයේ අකාර්යක්ෂම අමාත්‍යංශයක් බවට කටයුතු කරපු නිසා අපිට ඉතා ඉක්මනින් යහපාලන ආණ්ඩුව ගොඩනගන්න හයිය ශක්තිය දුන්න ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. එතුමාට මතක් කරන්න ඕනි මුලින්ම 2014 වර්ෂයේ අවසානයේ රටේ දල්දේශීය නිෂ්පාදනයේ 111.5ක් තිබුණා. නමුත් අපේ හිටපු ගරු මුදල් ඇමතුමා එතුමා පැමිණෙනවා. එතුමා ලද සනින් ඒ අමාත්‍යාංශයේ 2016 අවසාන වෙනකොට දල්දේශීය නිෂ්පාදනයේ 14.2ක් දක්වා ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබුණා. වගේම රාජ්‍ය ආදායම 41%කින් වැඩි කරන්න පුළුවන් හැකියාවක් එතුමාට ලැබුණා. ඒ නිසා මම එතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව බාර දුන්න ඒ මහා විශාල ණය කන්දරාවෙන් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හයිය ශක්තිය එතුමා ගත්තා. ඒ මොහොතේ වෙලාවේ විවිධ අවලාද සහ බැනුම් අසන්නට එතුමාට සිද්ධ වුණා. ඒ ශක්තිය පන්නරේ ඇතුළෙන් විශේෂයෙන්ම අපේ රටේ තාමත්ම පැරණි දේශපාලන නායකයෙක් ඒ වගේම අධ්‍යක්ෂින්වල පරිපූර්ණ දේශපාලන නායකයෙක් හැටියට වර්තමානයේ අපේ මුදල් අමාත්‍යතුමා 2018 අයවැය ලේඛන එතුමාගේ මංගල අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට මට තවත් කාරණයක් මතක් කරන්නට ඕනි. මේ පාර්ලිමේන්තුවට බොහොම ගාන හිටපු මන්ත්‍රීවරුන්ට අද කියා ගන්න දෙයක් නැහැ. හැබැයි මම ඒගොල්ලන්ට යෝජනා කරනවා පුළුවන් නම් තමුන්නාන්සලාගේ අතීතයේ ආවර්ජනය කරලා ඒ කල්ලියත් එක්ක එකතු වෙලා ඒ බෝම්බේ බැඳගෙන පුළුවන් නම් දේවන්නාවට පණින්නයි කියලා මම යෝජනා කරන කරු කාර්ක සභාවේ සභාපතිතුමනි. එතුමාලා කරපු ඒ දැවැන්ත වැඩපිළිවෙල තුළ ඒ ණය අරගෙන මේ රටේ අනාගත ආයෝජන නොවන ආර්ථික වැඩපිළිවෙල සකසු නිසා තමයි අපිට සිද්ධ වුණේ ඔවුන් ගත්ත ඒ ණයවල පොලියත් වාරිකියත් ගෙවන්න ණය ගන්න. අපි ණය ගත්තා. අපි ඒක පිළිගන්නවා. හැබැයි හදපු ගුවන් තොටුපළ වලින් ආදායමක් නොලැබෙනකොට හදපු වරායෙන් ආදායමක් නොලැබෙනකොට ඒ වගේම ගත්ත ණය වලින් අධිවේගී මාර්ග 4-5ක් හදන්න පුළුවන් මුදල් අරන් අධිවේගී මාර්ග 2-3ක් හදනකොට ඒ වගේ මුදල් වලට ණය හා වාරික ගෙවීම සඳහා අපට සිද්ධ වුණා කරු මුලාසන කරු මන්ත්‍රීතුමනි ණය ගන්න. ඒ නිසා ඒ ඇරෙන්නට අපේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ පවුල් වලට අවශ්‍ය කරන නිවාස හදා ගන්න අවශ්‍ය ණය අරගත්තේ නැහැ. අපි දන්නවා පෞගේ කාලේ නිවාස අමාත්‍යංශයක් තිබුණා. ඒ අමාත්‍යංශයටදී කෙරුණේ මොනවාද? කරගත්තේ මොනවාද? ඒ වගේ වැඩපිළිවෙළවල තුල තම තමන්ගේ සුඛවේරණ සඳහා පාවිච්චි කරයි කියන කාරණේ අපි අමිතියෙන් මතක් කළ යුතු නැහැ. හැබැයි ඒවා නොකළහා විදියට ඒවා කිසි දෙයක් කරන්න කටයුතු නොකළහා විදියට මැරිලා ඉපලිලා විදියට කතා කරන පිළිබඳව ඉතාමත්ම කනගාටු වෙන මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපේ ගරු මුදල් ඇමතිතුමා එතුමාගේ කතාව ආරම්භයේ තුල එතුමා ඉතිහාසයත් ඒ වගේම වර්තමානයත් අනාගතයත් පිළිබඳව කතා කරලා අවුරුදු 70ක අද රට පත් වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය සඳහා ඉතිහාසයේත් වර්තමානයේත් සඳහා ඉන්න දේශපාලන පක්ෂ සහ නායකයෝ වගකිය යුතුයි. ඒ වගකීම බාරගත යුතුයි කියන කාරණේ පැහැදිලි දෙනකොට අපි අහනවා මේ විපක්ෂයේ සියලුම ගරු මන්ත්‍රීතුමාලාට එතුමාගේ දේශපාලන අධ්‍යක්ෂකම එක්ක ඔවුන්ගේ පපුවට අත තියලා බලන්න ඔබ නේද ඔබලා නේද මේ රටට මෙයන් දෙයක් කරන්නට කටයුතු කරේ කියන කාරණේ කරුමූලාසන මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපේ පළාතේ ජනතාව අද විශාල ප්‍රශ්නයක ඉන්නෝ. නිසා මම මේ අවස්ථාවක් කරගන්නවා කරු මුදල් ඇමතිතුමාට ඒ පිළිබඳව යම්කිසි අදානයක් කරන්න. එතුමා මේ ආවේ ලේඛන තුල හදිසි ආපදා සඳහා විශාල මුදලක් වෙන් කරනකොට අපිට දැනගන්නට ඕනි කාරණේ තමයි පෞගේ ආණ්ඩු කාලේ විසින් ආරම්භ කරපු උමාවේ ව්‍යාප්තිය තුළ අසරණ වෙච්ච ඒ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන සහන සපයන් අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අද ගෝබින් පාළු වෙලා ගිහිල්ලා තමන්ගේ වෘත්තිය අහිමි වෙලා ගිහිල්ලා තමන්ගේ පවුල් පෝෂණය කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල මග හැරවිලා ගිහිල්ලා ඒ සියල්ල යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වැඩපිළිවෙල අපි හැදිය යුතු නේද කියන කාරණේ මේ වෙලාවේ මතක් කරන්නේ කළමනාසරණ මන්ත්‍රීතුමනි. ඉතාම ශෝචනීය අවස්ථාවන් අපිට දකිනවා. සමහර අවස්ථාවලදී තමන්ගේ වෘත්තිය එහෙම නැත්නම් තමන්ගේ පවුල් ජීවිතය ආරක්ෂා කරගන්නට කටයුතු කරපු බොහෝ දෙනා තමන්ගේ ඒ වෘත්තිමය අහිමි වෙලා තියෙන පුංචි උදාහරණයක් කියන්න. පසුගිය දිනක මාව මුණ ගැසෙන්නට ආවා එක්තරා කාන්තාවක් තමන්ගේ වැඩිමහල් දියණියත් එක්ක. මං ඇහුවා මොකද්ද ඔබතුමීර කරෙන්නට ඕනි? ඒ දියණිය සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළට යන්න විදියක් නැහැ. හැබැයි උසස් පෙළ කරන්න එතුමීගේ බලාපොරොත්තුවක් නැහැ. මං ඇහුවා ඇයි කියලා. නේවාසික ආගාරයක් පවත්වාගෙන ගියා. තමන්ගේ ස්වාමිපුරුෂයා නැති වෙලා බොම අමාරුවෙන් ඒ නේවාසික ආගාරය පවත්වාගෙන යන්න කටයුතු කරා. නමුත් උමාවේ ව්‍යාපෘතියෙන් ජලය නැති වෙලා තමන්ගේ ව්‍යාපෘතිය අඩපණ වෙච්ච නිසා ඒක කරගෙන යන්න විදියක් නැහැ. තව බාල සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. අධ්‍යාපන කටයුතු සඳහා යොදවාගන්නට අවශ්‍යයි. ඒ නිසා මෙන්න මේ මගේ වැඩිමහල් දියණියට රැකී අවස්ථාවක් ලබා දෙන්නේ කියන කාරණේ කිව්වා. හැබැයි ඒ වාලේ අපි අසරණයි. අපි මේ යහපාලන ආණ්ඩුව හදාගෙන මේ යහපාලන ආණ්ඩුව ගොඩනගාගෙන සමහර අවස්ථාවලදී අපි ඒ දරුවා එවැනි අපහසුතාවලට පත්විච්ච දරුවන්ගේ ඒ රැකී ආයුධන් පත්‍රය අරගෙන අපේ මේ අද ඉන්න ජාතික ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක් ළඟට ගියත් එක්සත් ජාතික පක්ෂයේ අපේ ඇමතිවරයෙක් ළඟට ගියත් මේක අපි කියන්න ඕනි. ඒක අපි හදවතින් කියන්න ඕනි. අපි අද මේ පාර්ලිමේන්තුවේ පසුබිමට ඇවිල්ලා තියෙන්නේ ජනතාවත් එක්ක ඉඳලා ජනතාවට ඇත්ත කියලා ජනතාවගේ ඒ දුක හඳුනාගත්ත නිසායි කියන කාරණේ මතක් කරමින් අපි සමහරවිට අපිව දැක්කම ලාදුරු හෙජ්ජ ලෙඩෙක් වගේ අපේ ඇමතිවරු දුවනවා. ඒ නිසා මම හිතනවා මේ යහපාලනේ ආණ්ඩුව තුළ තුන්වෙනි අයවැය කෙනේ ගෙනල්ලා මේ අයවැය කෙනේ සමාජයේ සැබවින් ලැබෙන්න ඕන වෙනකොට අපි 60 ලක්ෂයක ඡන්ද ලබා දුන්න ඒ ජනතාවට අවශ්‍ය සේවයේ සැපෙන්නේ නැහැ කියන කාරණේ අද සමාජ ඒකාබද්ධ විපක්ෂයේ කෑ ගහනවා. ඒගොල්ලන් අද සතුටෙන් ඉන්නවා. ඒගොල්ලන් අද උදාන් ගන්නවා. අපි කියනවා ගරු මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ සියලු දේවල් ඔවුන් අද භුක්ති විඳිනවා අපිට වඩා හොඳට. අපේ කැපකිරීම අපේ ප්‍රතිඵලයේ නිෂ්ඵල වුණත් සමහර වෙලාවට අපි බලන් ඉන්නවා මේ රටේ අනාගතය වෙනුවෙන් මේවා යහපත සඳහා කටයුතු කරાવી කියන විශ්වාසය. ඒ නිසා අපේ කැපකිරීම තවත් ඉදිරියට ගෙනිනවාද කියන කාරණේ බලන් ඉන්නවා. ඉන්සා ගරු මූලාසන ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ ව්‍යවයලේ කියන තුල ගත්තොත් මම නියෝජනය කර ව පළාතේ එහෙම නැත්නම් පහළ ව ඉහළ ව කියන කොටස තුල සංචාරකයන් ගේ සිත් අඳ ගන්නා වූ වැඩපිළිවෙලක් සඳහා කටයුතු වෙනවා. ඒසා විශේෂයෙන්ම අපේ ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා හෝම්ස්ටේ සංකල්පයේ යොදවලා තියෙනවා. ඒක මේ අයව අලංකාරය කරන්න අයව ලස්සන කරන්න දාපු කාරණයක් කියලා නෑ. එසේ නෑ. විශේෂයෙන්ම තමන්ගේ නිවස තුළ තමන්ට පුළුවන් ප්‍රමාණයේ හැකියාවෙන් තමන් හදාගන්න පුංචි කාමරය විදේශිකයාට සංචාරකයාට ඒ යම් අවස්ථාවක ලබා දීලා මුදලක් ලබා ගන්න ක්‍රමවේදය අපේ පළාතේ කරගෙන යනවා. හැබැයි ඔවුන්ට පුංචි පාසුකම් ප්‍රමාණවත් නැහැ. සමහර වෙලාවට සංචාරක අමාත්‍යාංශයේ අවශ්‍යය අවශ්‍ය වෙනවා. සංචාරක අමාත්‍යාංශයේ මඟ පෙන්වන්න වෙනවා. මම හිතනවා මෙන්න මේ කියන කාරණේ සඳහා මේ මුදල යොවලා තවත් මුදලක් එකතු කරලා තවත් ශක්තිමත් මේ වැඩපිළිවෙල ගෙනොත් මම හිතනවා අපි අසරණලා ඉන්න මේ ප්‍රදේශයේ තවත් ඉදිරියට යන්න පුළුවන් කියන කාරණේ. ඒ වගේම තමයි ගරු මුලාසනේ ගරු සභාපතිතුමනි අපි දන්නවා විශේෂයෙන්ම රටක ඉදිරි පැවැත්ම රටේ අනාගතයයි. ඒ අපේ ලාබාල එහෙම නැත්නම් අපේ තාරුණ්‍යය. ඒ තාරුණ්‍යයේ හැකියාවන් තියෙද්දිත් ඔවුන් ගෙදරට වෙලා නගරයට වෙලා සමාජයට වෙලා ඔවුන්ගේ වටිනා කාලය ගත කරනවා නම් ඒට ඉඩ යුතු නැහැයි කියන කාරණේ තියෙනින් විශේෂයෙන්ම නිපුණතා සංවර්ධනය සඳහා විශාල මඟ පෙන්වීමක් සහ ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ තරුණ මන්ත්‍රී කැට මම ඉතාමත්ම සතුටු වෙනවා. ගරු මුලාසන ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ දරුවා සාමාන්‍ය පෙළ අසමත් වුණාට පස්සේ ඔහුට උසස් පෙළ නොලැබීම ඇලීම තුළ සමාජයේ විවිධ අඩත්තේට අනුවට ලක් වෙන කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ ආණ්ඩුව ඒ සඳහා අවධානය යොමු කරලා ඒ දරුවාට 13 වසරේ දක්වා ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකසෑම ඉතාමත්ම යෝග්‍ය වැඩපිළිවෙළක් වගේම විශේෂයෙන්ම මා යෝජනා කරනවා මේ නිපුණතා සංවර්ධන වැඩපිළිවෙළ තුළ යෝජනා වෙනකොට ප්‍රදේශයේ විවිධ වෘත්තිපූර්ණ මධ්‍යස්ථාන නිර්මාණය වෙනකොට මේ වෘත්තිපූර්ණ මධ්‍යස්ථානවලට අපේ තරුණ තරුණියෝ ඒ සඳහා යොදවා ගැනීම සඳහා ඔවුන්ගේ රුචිකත්වය ඇති කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් ගත යුතුයි කියන කාරණේ මොකද අපි දන්නවා අපේ ප්‍රදේශයේ තියෙන සමහර වෘත්තිපූර්ණ මධ්‍යස්ථානවලට ඒ වෘත්තීන් පුහුණු වීම සඳහා ඉතාම මන්දගාමීව තරුණ තරුණියන් සම්බන්ධ වෙනවා කියන කාරණේ මට විනාඩි දෙකක් දෙන්න ගෞරව කර්ෂපතිතුමනි අපේ රෝහිණි මන්ත්‍රීතුමියගේ කාලේ මට දෙන්න කිව්වා. ඉෂා විශේෂයෙන්ම අවසාන වශයෙන් මම අවසන් කරන්නම් අපේ බලාපොරොත්තු වෙච්ච මේ වැඩපිළිවෙල සමාජයේ ඒ තුල ගත කරන්න මා කලින් සඳහන් කරා වගේ විශේෂයෙන්ම පාටපක්ෂ ભેදිකින් තොරව එහෙම නැත්නම් ජාති ආගම් කුල ભેදිකින් මේ වැඩපිළිවෙල කරනකොට අපි ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් හැටියට අපිට විශාල කලකිරීම් තියෙන මේ කලකිරීම් වලට අවශ්‍ය වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යාංශයේ ඉදිරි යෙදෙන්නට ඕනේ. මිලියන 60ක් අපිට ලැබුණා පෞගේ ආණ්ඩු කාලේ පාරහද නමුත් මිලියන 40ක් මේ ගිය අවුරුද්දේ දෙනවා කියලා ඒක ලැබුණේ නැහැ. ඒ පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරමින් විශේෂයෙන් මේ කාලේ ලබා දී පිළිබඳව ස්තුතිවන්ත වීම මම නා බොමත් විශ්වාසයි.
බොහොම ස්තුතියි ඔන්ටොපල් මිනිස්ටර් සුසිල් ප්‍රේමජයන්ද.
ගරු කාර්යක්ෂභා සභාපතිතුමනි 2018 අයවැය සාමාන්‍ය විවාදයේදී අයවැය පිළිබඳව විග්‍රහ කිරීම කරන අතරතුර මම ඔබතුමාගේ අවධානය යොමු කරමින් මා ඉදිරිපත් කරන මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හැන්සාඩ් ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පසුගිය පළවෙනිදා මේ පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් විවාදයක් වෙච්ච ආණ්ඩු ව්‍යවස්ථා අතුරු ව්‍යවස්ථාවය පිළිබඳ විවාදයේදී මගේ අධ්‍යාපනික පසුබිම දේශපාලන පසුබිම සහ වෘත්තීය පළපුරුද්දත් සමග එම ආණ්ඩු ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන දේශපාලන හා නෛතික විග්‍රහයක් මං කළා. ඒ නෛතික විග්‍රහයෙන් ඒකට උරණ වෙච්ච එහෙම නැත්නම් ඒක නොතේරුණු දේශපාලඥෙක් ඊට පහුවෙනිදා දෙවෙනිදා ඉතාම අසත්‍ය චෝදනා නගමින් මඩ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. දැන් මම එතුමාගේ දැනුම පිළිබඳව මම කතා කරන්න යන්නේ නැහැ. මොකද මට ඒ මට්ටමට වැටෙන්නේත් නැහැ. මට අවශ්‍ය කරලා තිබුණේ ඒ අසත්‍ය බව ඔප්පු කරන්න විතරයි. දැන් මෙවැනි ප්‍රකාශ අපි දකිනවා මේ දවස්වල ගරුතර මහා සංඝරත්නය රටේ ජාතික ප්‍රශ්නයක් ගැන යම් අනුශාසනාවක් කළාම ඒකටත් වෙන්නේ ඔය ඉරණමමයි. රටේ ජනාධිපතිවරයා යමක් අවංකව කිව්වම එතුමටත් එහෙම වඩවචාර ගහනයි ඉන්නු කරනයි ඉන්න එතුමා ප්‍රසිද්ධිය කිව්වා ඒක. දැන් ඒකම තමයි මේ අපිටත් මේ කරගෙන එන්නේ. මේවා කවුරු හරි නවත්තන්න ඕනේ. මේවා නැවතුනේ නැත්තම් අපි මඩින් එන්නේ නැහැ. අපි ගොඩින් යන අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන තියෙනවා. මම අවුරුදු 10ක් කොළඹ මහාධිකරණේ මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවේ ද්විත්තිකාරයන්ට පෙනී හිටපු නීතිඥයෙක්. ඒක නිසා මම ඊටම පැහැදිලිව කියනවා ඒ සිද්ධිය සම්බන්ධයෙන් මීට අවුරුදු 6කට කලින් දෙදස් දොළහේ කනි තෙල් සංස්ථාව සම්බන්ධයෙන් වූ පිරිවිතර නොගැලපුණු තෙල්තොගයක් එවකට හිටපු ලේකම්වරයා වැඩබලන සභාපතිවරයා හැටියට සහ වාණිජ කළමනාකරු විසින් මම රටේ නැතිවලාවක ගෙන්නපු වෙලාවේ තෙල් හිඟයක් මගහරවා ගන්නට සතියකට පමණක් ඇති වෙන්න එතන යම් රසායන ක්‍රියාවක් සිදු වෙලා ඒ ටැංකිය වලට ගියන් පස්සේ වාහන කීපයක් මගේ හිටියා තෙල් පොම්ප කීපයක් ක්‍රියාවිරහිත වුණා. එපාර ඒ පිළිබඳව සියලු වන්දි ගෙවලා ඒ තෙල් සපයපු සමාගමෙන් මිලියන 55ක මුදලක් අරගෙන 2013 කෝප් කමිටුවටත් විගණකාධිපතිටත් 2013 නොවැම්බර් 13 වෙනිදා FD ඉරක් DGM ඉරක් 2013 ඉරක් කෝප් කියන ලිපිය යටතේ විගණන වාර්තාවක් එවකට හිටපු තෙල් සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා විසින් කෝප් කමිටුවටත් විගණකාධිපතිටත් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ සඳහන් වෙනවා ඒ සියලු මුදල් ඒ අදාළ සමාගමෙන් අය කර ගැනීම නිසා රටටත් සංස්ථාවටත් කිසිම පාඩුවක් වුණේ නැහැ කියලා. ඒක නිසා එය ලිඛිතව මම ඔප්පු කරලා තිනවා මේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට විගණන වාර්තාව හැටියට විමසුමට පිළිතුරක් හැටියට ඉදිරිපත් කළා තියෙනවා. මං මට ඔප්පු කරන්න උනේ මේක අසත්‍ය මඩ ප්‍රචාරයක් කියන එක පමණයි. ඒ නිසා මම පැහැදිලිව කියනවා මෙන්න මෙවැනි කටයුතු මින් ඉදිරියට කරන්න එපා. මේ ප්‍රකාශ කරන අයගේ පැටිකිරිය අපි හොඳට දන්නවා. ඒ අය මෙහෙවන අයගේ පැටිකිරියත් අපි දන්නවා. ඒවට සූදානම් වෙනවනම් පසු අවස්ථාවක අවශ්‍ය වෙලාවක ඒ සියල්ල හෙළි කරන්න අපි පසුබස වෙන්නේ නැහැ කියන කාරණය. මේ වාර්තා මම හැන්සාට් ගත කිරීම සඳහා ඉදිරිපත් කරනවා. මොකද මේක හැන්සාට් ගත විය යුතුයි. මෙවැනි අසත්‍ය ප්‍රචාර මින් ඉදිරියට නොකරන්නට. මේ පිළිබඳව මම ගරු අගමැතිතුමත් අතිගරු ජනාධිපතිතුමත් දෙදෙනාම දැනුවත් කළ බවත් සඳහන් කරන්න ඕනේ. දැන් මේ අයවැය විවාදේ දැන් මෙහිදී ගරු මුදල් අමාත්‍යතුමා නීල හරිත අයවැය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනුවෙන් තමයි හැඳින්වෙන්නේ. එතකොට මේ නීල හරිත කියලා කියන්නේ
අමාත්‍යතුමා කලින් ප්‍රකාශයක් කළා එතුමාට මඩ ගැහුවා අපහාස කරා කියලා. එතකොට නෑ ඒ ඒ අපහාසයක් හරි මොකක් හරි කරා නම්
ඒ නෝ නෝ පොයින්ට් ඔෆ් ඕඩර්
ඒ නෝ පොයින්ට් ඔෆ් ඕඩර් ඉට් ඉස් නෝට් ද මීනින් ඔෆ් ද පොයින්ට් ඔෆ් ඕඩර් ඇයි නෙවර් මෙන්ෂන් ද නේම් ඔෆ් අ මෙම්බර් යූ බෙටර් සිට ඩවුන් ඉෆ් යූ ඩෝන්ට් නෝ ප්ලීස් ගෝ ටු ද ලයිබ්‍රරි ඇන් ගෝ ත්‍රූ ස්ටෑන්ඩින් ඕඩර්ස් යූ ලර්න් ෆ්‍රම් දෙම් නෝ නෝ දෙයර් ඉස් නෝ ස්ටෑන්ඩින් ඕඩර් ඇයි නෙවර් මෙන්ෂන් අබවුට් අ නේම් ඔෆ් අ නේම් ඔෆ් අ A name of a member of parliament.
Yeah, yeah.
You don't know the meaning of standing order. Please sit down.
What's the point of order?
No, no, no. I am telling you. Please sit down. There's no standing
order. What's the point of order?
ගරු සභාපතිතුමනි මේ සභාවේ කතා කරන මන්ත්‍රීවරුන්ට සභා රීති පිළිබඳව පන්තියක් තියෙන උගන්වලා මෙහෙම
යෝජනා
කරනවා.
මන්ත්‍රීතුමා. You continue.
ගරු මට ඒ කාලේ අවශ්‍යයි. ගරු සභාපතිතුමනි මේ අයවැය ගැන දැන් මම කතා කරන්නේ. දැන් අයවැයි නීල හරිත කිව්වේ මොකද්ද? නීල කිව්වේ සාගරය. හරිත කිව්වේ පරිසරය. දැන් මේකේ සමහරු කියනවා නීල කියන්නේ නිල් පාට, හරිත කියන්නේ කොළ පාට කියලා. එහෙම කිව්වත් වරදක් නැහැ. ඒකට තමුන්නාස වරුණ වෙන්න එපා. සමහරු එහෙමත් කිව්වා. නෑ. ඒක අපි හොඳ පැත්තක් දකිනවා. මොකද හේතුව අතිගරු ජනාධිපතිතුමා එතුමා ඉදිරිපත් කළ 2015 මොකද්ද බ්ලූ ග්‍රීන් එකොනොමි. එතකොට බ්ලූ ග්‍රීන් එකොනොමි එකෙන් සඳහන් කළේ නීල හරිතාර්ථිකයක් කියන එක. මොකද අපේ සාගර සම්පත් ප්‍රයෝජනට ගන්න ඕනේ, පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ආකාරයට තමයි මේ පදනම ඇතිව තමයි මේ අයවැය හඳුන්වා දීලා තියෙන්නේ. අපිට දෙවන ලෝක මහායුද්ධයෙන් පස්සේ කාර්මික විප්ලවය අහිමි වුණා. 80 දශකයේ තාක්ෂණ විප්ලවය අහිමි වුණා. ඒක දෙවන අදියරට ඇවිල්ලා තිනවා. දැන් අපි දෙවන අදියරත් අහිමි කරගන්නවද? ඒ නිසා තමයි මේ අයවැය ලේඛනයේ වාදක් කළා තිබෙන්නේ නවෝත්පාදන ආර්ථිකයක් ගැන. දැන් නවෝත්පාදන ආර්ථිකය අදාළ වෙනවා විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයට. ඒ නිසා මෙහිදී මම සඳහන් කරන්න ඕනේ මේ එක්තරා විගණන ආයතනයක් මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා මේ අයවැය සම්බන්ධයෙන්. One of the private sector organization called Global Entrepreneurship and Strategies Business Consulting Partnerships by analyzing 2018 budget says the core of the budget 2018 is integration of government's Vision 2025 and United Nations Development Goals, 17 goals. We have been discussing for long about entrepreneurship's development as the key factor to development of the economy. We are happy to see government has taken bold step towards empowering startups, women entrepreneurship, and small and medium scale business development as a major target in the budget reforms. Mena mehema sandahan karala thiyenu. Dan heta mata aith mada gahanne pa meka therun nathuwa. Meke mama kiwwe me mangala samagira hamathumaage ayawaya eke vision eka darshane kohomada me vigarana ayathane pahedili karala thiyenne nam ape marikar mantithumata meka hondara therena. Jayawardhana mantithumata hondara therena mokada etumalla me meka kiwa ganna puluwa. ඊළඟට මම කියනවා මේ යෝජනා අතර අපේ අමාත්‍යංශ ඉදිරිපත් කරපු යෝජනා මෙන්න මේ විදිහට තියෙනවා. ජෛව තාක්ෂණ ආයතනේ බයෝටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් මේක තමයි ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණ යොදා ගන්න විද්‍යාගාරය. දැන් මේක ආරම්භ කරන්න මුදල් වෙන් කරනවා. ඊළඟට නැනෝ නැෂනල් සයන්ස් සෙන්ටර් STEM education කියන්නේ science technology engineering mathematics මේක ප්‍රතිසංවිධානය කිරීම සඳහා අවශ්‍ය අංගයක් තමයි national science center ඒකට මුදල් වෙන් කරනවා ඊළඟට කරුණු මම මෙහිදී සභාගත කරන නිසා වැඩි කියන්නේ කාලෙලා මදි වෙන නිසා මම පැහැදිලිව සඳහන් කරනවා මෙන්න මෙතන එක වරදක් සිදු වෙලා තිබෙනවා මේ මුද්‍රණය කිරීමේදී මේකේ කරුණු 158 59 60 61 කියන යෝජනාවල සඳහන් වෙනවා STEM education මේකෙන් අදහස් වෙන්නේ විද්‍යාව තාක්ෂණ ඉංජිනේරු සහ ගණිතය කියන එක මේ ගණිතය කියන එකේ M එක අර්ථ දක්වලා තින්නේ වෛද්‍ය විද්‍යාව හැටියට. ඉතින් ඒක මුද්‍රණ දෝෂයක් වෙන්න පුළුවන්. එනමුත් මම ඊටම පැහැදිලිව සඳහන් කරනවා 101 102 103 104 49 යෝජනා සියල්ලම මේ නවෝත්පාදන සඳහා ප්‍රතිපාදන සැලසෙන යෝජනා 158 59 60 61 මේ STEM education එක රිෆෝම් කරන එකක් ඒක තුලින් තමයි නිර්මාණාත්මක දරුවන් පාසල් පද්ධතිය තුලින් උසස් අධ්‍යාපනය තුලින් බිහි කරන්න පුළුවන් වෙන්නේ ඒක ඉතාම හොඳ යෝජනාවක් ඊළඟට 162 63 64 65 66 212 තුලින් නවෝත්පාදන ආර්ථිකයක් සඳහා තමයි මේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ ඊළඟට 172 74
ඕටෝ ප්ලීස් ඔන්ඩබල් සියානි විජේ වික්‍රම ටු ද චෙයා
ගරු එමුතුමා කතා කරා
තවත් මුලාසුන මන්ත්‍රීතුමියනි 172 74 යෝජනා මගින් තාක්ෂණ පීඨ විශ්වවිද්‍යාලවල ස්ථාපනය කිරීම ඉතාම කාලීචිත යෝජනාවක්. මොකද තාක්ෂණ ක්ෂේත්‍රය තුලින් තමයි නවෝත්පාදන බිහි කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබා දීලා අපේ තරුණ පුරය තෙන්ට ගෙනියන්නේ. ඊළඟට මම යෝජනාවක් කරනවා අපේ රටේ ගෙවුම් ශේෂය අද ඩොලර් බිලියන 8ක්. මේ ඩොලර් බිලියන 8 පියවා ගැනීම තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ඩොලර් බිලියන 8 පියවා ගන්න එක සම්ප්‍රදායික අපනයනයන්ගෙන් එහෙම නැත්නම් විදේශ රටවල උපයන අපේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් මේ රටට ගෙනල්ලා බදු ආදායම් වැඩ කර ගැනීමෙන් පමණක් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. එතනින් එහාට යන නම් අපි ඉදිරිපත් කළා තිනවා මිනරල් පොලිසි එකක්, ඛනිජ ද්‍රව්‍ය ප්‍රතිපත්තියක්. ඊළඟට ඒක පදනම් කරගෙන තිනවා නැනෝ තාක්ෂණයේ මගින් හෝමගම පිටිබන තියෙන නැනෝ තාක්ෂණ ආයතනයෙන් මිනිරන් ග්‍රැෆයිට් ග්‍රැෆීන් කරන්න. ඊළඟට ඉල්මනයිට් වලින් ටයිටේනියම් ඩයොක්සයිඩ් ක්වාට්ස් වලින් චිප්ස් හදන්න මේවා මේවායේ අගේ එකතු කළොත් එහෙම මේ උපයන මුදල වගේ විශාල ප්‍රමාණයකින් විදේශ විනිමය උපයන්න පුළුවන් අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු 3 4 5 ඇතුළත මේ කින නව තාක්ෂණය අපේ විද්‍යාඥයන් සොයා ගන්නා වූ මේ තාක්ෂණය අපේ අමුද්‍රව්‍ය වලට මුසු කරලා ගත්තොත් එහෙම විදේශ ආයෝජනත් ගෙන්නාගෙන හෝ දේශීය ආයෝජකයන් මගින් ආයෝජනය කළා අපනේන ආදායම වැඩි කරගෙන මේ ගෙවුම් ශේෂ පරතරය පියව ගන්න පුළුවන් එහෙම නැත්නම් 2009 දී දැනට
තව විනාඩි දෙකක කාලයක් ගරුවන් තුමා
කියන්නේ 2019 වෙනකොට දැනට තිබෙන්නා වූ ණය ප්‍රමාණය සහ කල්පිරෙන ණය සහ වාරිකයන් ගෙවන්න සිදු වෙනකොට මේ පරතරය ඩොලර් බිලියන 12 දක්වා වැඩි වෙනවා. දැන් අපි කොහොමද ඒක පියවගන්නේ? මෙන්න මේ අභියෝගයට ඕනෑම රජයක් ඕනෑම මුදල් ඇමතිවරයෙක් මූණ දෙනවා. ඒම නිසා මේදී මම සඳහන් කරන්න ඕනේ මේවා අපිට නොකිය ඉන්න බෑ. මේවා සමාජයේ කතාබහට ලක් වෙන දේවල්. දැන් අපි 2015 කවුරුත් දන්න බැඳුම් කරේ සිදු වෙච්ච දේ. ඒකේ බැලු බැල්මට පෙනෙන අලාභය තමයි ඩොලර් බිලියන 10ක්. නොපෙනෙන අලාභය ඒ වගේ කීප ගුණයක් වෙන්න පුළුවන්. ඒක ගණනය කිරීම තාම කල් වැඩි. දැන් ඊළඟට ගත්තොත් එහෙම අධිවේගී මාර්ග සම්බන්ධයෙන් විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වෙනි එක සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් තිබෙනවා. ඒකේ ගත්තොත් එහෙම ඉංජිනේරු ඇස්තමේන්තුව සහ පිරිනමුව එකත් එක්ක අතර තියෙන පරතරය බිලියන 15ක් 14ක්. ඊළඟට ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බදු ගිවිසුම අවලංගු කිරීමට ගෙවපු මුදල ඩොලර් මිලියන 98යි කියන්නේ රුපියල් බිලියන 15ක්. ඒක දෙවැනි අදියරට ගිහිල්ලා මිලදී ගැනීමට යෝජිතව තිබු නව ගුවන් යානා ගිවිසුම අවලංගු කළහොත් එතනයි වගේ දෙගුණයක අලාභයක් සිදු වෙනවා. එකතුව ගත්තොත් පෙනෙන රටට අහිමි වෙන ප්‍රමාණය රුපියල් බිලියන 65ක්. මේ අයවැය යෝජනා වලින් බදු වලින් හොයාගන්න බලාපොරොත්තු වෙන මුදල රුපියල් බිලියන 120ක්. එහෙමනම් මෙන්න මෙවැනි තත්වයන් නිවැරදි කළමනාකරණයකට ගියා නම් ඉවලුෂන් එකක් කළා නම් මේක අවම කරගෙන මුදල් ඇමතිවරයාට මීට වඩා පහසුවෙන් ජනතාවට අඩුපීඩනයක් ගෙන දෙමින් සුපෝගුභෝගී භාණ්ඩ සහ එවැනි දේවල්ට ආය කරන බදු වලින් ඒ බදු වැඩි කරගෙන මේ අයවැය පරතරය පියවා ගැනීම සඳහා පියවර ගැනීමට තිබුණා. ඉතින් කෙසේ වෙතත් මේ අවස්ථාවේ මම සඳහන් කරන්න ඕනේ මංගල සමරවිණ මුදල් අමාත්‍යතුමා ඊට පෙර 2016 සහ 17 අයවැය දෙකත් එක්ක සැසඳීමේදී එතුමා ජාත්‍යන්තර අභියෝග ඒ වගේම දේශපාලන වාතාවරණයන් ආර්ථික තත්ත්වයන් කියන මේ කරුණු සමූහයේ මැද්දේ විශාල උත්සාහයක් දරනවා මේ අයවැය තුලනය කරගනිමින් මේ රටේ ඉදිරි දැක්මක් ඇතුව නවෝත්පාදන ආර්ථිකයකට යාම සඳහා සහ ඒ තුලින් මේ අනාගතයේ අපිට තිබෙන අභියෝග ජය ගැනීම සඳහා. දැන් මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ කමිටු අවස්ථාවේදී මේ විෂයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන මේ සියලු මේ සම්පූර්ණ ලියවිල්ල මේ උපුටනෙන් මම කතා කළේ හැන්සාඩ් ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.